ගරු හර්ෂජී සිල්වා මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තිබෙනවා.
එය බොහොම ස්තුතියි. ඉතාමත් කෙටි කාලයක් තියෙන හර්ෂ රාජකාරණ මහත්මයාට ස්තුතිවන්ත වෙනවා කාලය ලබා දුන්නාට. අනිල් ජාන්ත ගරු මන්ත්‍රීතුමා, මේක අද කතා කරනකොට මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආර්ථික වැඩපිළිවෙල කියලා කියපු දේ තමයි මම අහගෙන හිටියා. මූලික කාරණු තුනක් කිව්වා. මේ සමාජ ඇතුලේ බියක් නිර්මාණය කරන මේ උද්දමනයේ 70% තිබුණ රටේ ඒගොල්ලොන්ගේ ආණ්ඩුව යටතේ 100.01%ටත් ආවලු. අත්‍යවශ්‍යම අනිල් ජාන්ත මන්ත්‍රීතුමා මේක හොඳට දන්නවා. ඕන් රජයේ බාර ගන්නකොටත් ඍණ 0.05යි උද්දමනේ. එතකොට මේ ආණ්ඩුවෙන් කරපු දෙයක් නෙමෙයි උද්දමනේ 70% ගෙන අපි ඒක කලින් ආණ්ඩුව කරපු එක. ඒක පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. ඒ නිසා ඒක 1-2 එතුමා කිව්වා මේ ආර්ථිකය බිඳ වට්ටපු රටක් කියලා. මේ බිඳ වට්ටපු කියන එක හැම වෙලාවම පාවිච්චි කරනවා. බිඳ වැටෙන්න ප්‍රධානම හේතුවක් තමයි රටට අවශ්‍ය කරන ආර්ථික ව්‍යුහාත්මක වෙනස්කම්, රිෆෝම්ස්, ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න ඔබලාගේ අයිඩියොලොජි එක ඉඩ දුන්නේ නැහැ ඒ කාලේ. ඒ නිසා ගොඩක් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න බැරි වුණා. ඒක එක හේතුවක් මේ ආර්ථිකය බිඳ වැටෙන්න. මම හිතන්නේ ඒකත් එක ඇඟිල්ලක් තමන් අපිට දික් කරනකොට ඇඟිලි 3-4 තමන්ගේ පැත්තටත් දික් වෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ කිව්වා ආර්ථික වර්ධනය 3.5% බලාපොරොත්තු වුණා. ප්‍රතිඵලය 4.8-4.9 වගේ තැනකට එන්න පුළුවන් වෙයි කියලා. දැන් අතවශයෙන්ම අපි මුදල් අමාත්‍යාංශයේ අපේ මුදල් කමිටුවට ආපු වෙලාවේ අපි ඔවුන්ගෙන් විමසුවා බලාපොරොත්තු වෙන මොකද්ද කියලා. ඔවුන් අපිට කිව්වේ 3.1% කියලා. ඉතින් ආණ්ඩුවේම කට්ටිය 3.1% කියනවා, 4.9% කියනවා, කීයට වේද කියලා අපිට අතවශයෙන්ම හිතාගන්න බෑ. නමුත් නාමික දේශයේ නිෂ්පාදනය වැඩි වෙන එක හේතුවක් තමයි අතවශ්‍යම මේ බදු. බලන්න ටැක්ස් මයිනස් සබ්සිඩීස් වල කොච්චර ලොකු ප්‍රමාණයක් තියෙනවද කියලා. ඉතින් බදු ගහලා මේ නාමික ආර්ථිකය වර්ධනය වෙලා තියෙනවා. අතවශයෙන්ම ගරු ඇමතුමාම කිව්වා රුපියල් බිලියන 450ක් තමයි බලාපොරොත්තු වුණේ වාහන ආනයනය කළ මේ අවුරුද්දටම. නමුත් අද වෙනකොට රුපියල් බිලියන 470ක් එකතු කරගෙන තියෙනවා කියලා. හරි, එතකොට ටැක්සස් එකතු කරාම බරකාණක් වෙනවා මේ ග්‍රොස් වැලියු ඇඩඩ් ක්‍රමයට ආර්ථික ගණන් හදනකොට. අනිත් පැත්තෙන් එතුමා කියපු නැති ප්‍රධානම දේ තමයි, හරි මේ ඔක්කොම හොඳයි කියමු, කිසි අවුලක් නැහැ. ස්ථාවරතාවය තියෙනවා. ඒ ස්ථාවරතාවයේ ස්ථායිතාවයේ කලින් ආණ්ඩුව කරගෙන ආවා. මොවුන් ඒක අරගෙන යනවා. හැබැයි කතා කරපු නැති දේ තමයි ඇත්ත වශයෙන්ම අපි දැක්කා විපක්ෂ නායකතුමා කතා කරනවා ශුද්ධ ආර්ථිකය පිළිබඳවත් කතා කරන කියලා. සාර්ව ආර්ථිකය පිළිබඳ විතරක් නෙමෙයි, ගෘහස්ත්‍ය පිළිබඳව, සාමාන්‍ය පුරවැසියා පිළිබඳව. එතනදී මම මේ ස්ටේබල් කරන්න කැමති හැන්සාඩ් එකට එකතු කරන්න කියලා. මේ සේපා කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධානම ආයතන, සෙන්ටර් ෆෝ පවර්ටි ඇනලිසිස්. ඒකේ මහාචාර්ය එච්.එම්. ගුණතිලකගේ ස්ටඩි එකේ පෙන්නලා තියෙනවා 2024 අග වෙනකොට, මේ දෙසැම්බර් 2024 කරපු සර්වේකෙන් පෙන්නනවා කියලා ලංකාවේ දරිද්‍රතාවයේ 45%-52% අතර වෙනවා කියලා. හරි, එතකොට එහෙමනම් එක පැත්තකින් ස්ථාවරතාවය තියාගන්නකොට දරිද්‍රතාවය අඩු කර ගැනීම පිළිබඳව ආණ්ඩුව මොකද්ද කරලා තියෙන්නේ මේ අවුරුදු 30 කියන එක අපිට අහන්න සිද්ධම වෙනවා. එතුමා මම අහගෙනයි කියනවා අස්වසුම කියන්නේ මේ ඩෝල් එකක් විතරයි, කොහොමද ඒකෙන් දරිද්‍රතාවය නැති කරන්නේ කියලා. දරිද්‍රතාවය නැති කරන්න නම් ගරු සභාපතිතුමිය අපිට ආර්ථිකය වර්ධනය කරගන්න ඕන මේ රටේ. අපි අවුරුදු 100ක් වෙනකොට මේ රටේ නිදහස ලැබලා අපිට පුළුවන් නම් අර හයි ඉන්කම් කියන ත්‍රෙස්හෝල්ඩ් එකට එන්න, එතනින් මීඩියම් හයි මීඩියම් ඉන්කම් කියන ත්‍රෙස්හෝල්ඩ් එක පහු කරන්න අපිට හැම අවුරුද්දෙම අද ඉඳලා 9% මූර්ත ආර්ථිකය වර්ධන වේගයක් ලබා ගන්න වෙනවා. ඒක කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි දැන් තියෙන ගැටලුව. ඒකට මොකද වෙලා තියෙන්නේ? පුද්ගලික ආයෝජන කොහෙන් දෙන්නේ? අද අපිට ලෝක බැංකුව ඇවිල්ලා හිටිය අපේ මුදල් කමිටුව හම්බෙන්න. ඔවුන්ගෙන් ඇහුවාම ඔවුන් කිව්වෙත් අපිට තියෙන එකම දේ තමයි පුද්ගලික ආයෝජන මේ රටට ගේන්න ඕනේ. එහෙම නැතුව රජයට වියදම් කරන්න හැකියාවක් නැහැ, ෆිස්කල් ස්පේස් එකක් නැහැ කියලා. එතෙන්දී ඒ වගේ අවස්ථාවලදී තමයි අපිට අහන්න වෙන්නේ, එහෙමනම් ඇයි මේ සම්මත කරපු විදුලි බල පනත නැවතත් ආපස්සට ගෙනියන්න හදන්නේ? එක පැත්තකින් දැන් කරන්න උත්සාහ කරේ පද්ගලික ආයෝජන විදුලි බල තියෙන ඇසට් වලටත් අරගෙන එන්න. දැන් ආණ්ඩුව කියනවා නෑ මේක 100%ක් සියලුම දේ ආණ්ඩුව තියා ගන්නවා කියලා. මං අහනවා විදුලි බල ඇමතුමාගෙන් ඇයි දෙයියනේ එහෙනම් මෙච්චර මේ මහන්සි වෙන්නේ මේකට? කලින් කලින් ඇමෙන්ඩ්මන්ට් එක ඇක්ට් එක ගෙනාවේ ප්‍රයිවට් ඉන්වෙස්ට්මන්ට් තියෙන ඇසට් වලට කියන ජෙනරේටින් ඇසට්ස් වලට ට්‍රාන්ස්මිෂන් ඇසට් වලට ඩිස්ට්‍රිබියුෂන් ඇසට් වල. ඉතින් මේවට පොඩ්ඩක් ආ ප්‍රයිවට් ඉන්වෙස්ට්මන්ට් වල ඉඩ දෙන්නේ නැත්නම් ඇයි මේ ගහගන්නේ මරාගන්නේ මේ මේ විදුලි බල මණ්ඩලයේ සේවකයොත් එක්ක? මේක ඔය විදිහටම තියන් හිටියා නම් ඉවරයි. දැන් මම අපිට IMF එක ආපු වෙලාවේ විදුලි බල මණ්ඩලයේ පුද්ගලයෝ ආව අපිව හම්බෙන්න. එතනදී සහස්තනමයේ මහ ලොකුවට කතා වෙච්ච දෙයක් තමයි රුපියල් 20.711ටද කොහෙද ගන්නවා කියලා කිව්ව යුනිට් එක. හරි, ඒකට මං හිතන්නේ ගරු ජනාධිපතිතුමා ගිහිල්ලා මුල් කරක් තිබ්බා මේ ඊයේ පෙරේදා. ඔවුන්ගෙන් ඇහුවා මං කෙලිම ප්‍රශ්නේ ඇහුවා 2028 මේක විවෘත කරනකොට මේකේ යුනිට් එකක් ගන්න කොච්චර වියදම් වෙනවද කියලා. ඒකළු දීපු උත්තරේ තමයි ගරු සභාපතිතුමේ රුපියල් 72.713ක් කිව්වා. රුපියල් 20.711 නෙමෙයි රුපියල් 72.713ක් කියලා කිව්වා. හැබැයි LNG ගෙනල්ලා ඒක කරගත්තොත් තීර අඩුවෙන් කරගන්න පුළුවන් වෙයි කියලා.
තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
පුළුවන් අඩුවයි කියලා කිව්වා. හැබැයි LNG ගේන පාටක්වත් කිසිම දෙයක් කිසිම විදිහකට පේන්නවත් නැහැ. සබාධානිකත් එහෙමමයි. මොකද පුද්ගලික ආයෝජනත් නැහැ. ආණ්ඩුවේ මේවට වියදම් කරන්නත් ඕනේ. සල්ලිත් නැහැ. ඒ නිසා රුපියල් 72ක් දීලා යුනිට් එකක් ගත්තම කොහොමද ලයිට් බිල් අඩු කරන්නේ? ලයිට් බිල් අඩු කරන නම් මේ කොස්ට් රිෆ්ලෙක්ටිව් ප්‍රයිසස් එක නිසා කොස්ට් එක අඩු කරන්න ඕනේ. කොස්ට් එක අඩු කරන්න බෑ මේ යන විදියට. වර්ධනය කරන්න බෑ මේ යන විදියට. ස්ථායිතාවයේ කලින් ආණ්ඩුවට පින් සිද්ධ වෙන තියන් යනවා. අවසාන වශයෙන් මම එකක් කතා කරන්න ඕනේ මේ ආනයන අපනයන නිසා. දැන් හාලුත් ආනයනය කරන්න උත්සාහ කරනවා මේ කට්ටිය. දැන් මේ හාල් ආනයන කරන අතරවාරේ අපි දැක්කා මේ ටෙන්ඩර් එකක් දාලා තියෙනවා. මේ ජාතික සම්පකාර තොග වෙන සංස්ථාව සතු වීතක සහල් බවට පත් කර ගැනීම සඳහා ජාතික තරංකාරීත්ව ලංචු කැඳවීම කියලා මම මේක සභාගත කරනවා හැන්සාඩ් ගත කරන්න කියලා. මේකේ කියනවා මේක අපිට පේන විදිහට මේ කාට හරි දෙන්න හදපු මේ 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 මෙවයක. මොකද මේකේ තියෙන කන්ඩිෂන් සාමාන්‍ය කුඩා හා මධ්‍යම පරිමාණයේ හාල්මෝල් හිමියන්ට මේවා කරන්න බෑ. එකක් තමයි බිඩ් සිකියුරිටි එකක් දාලා තියෙන රුපියල් මිලියන 4ක්. කොහොමද බිඩ් සිකියුරිටි එකක් දාන්නේ රුපියල් මිලියන 4ක්? ඒ කියන්නේ මුළු තොගේම පඩි මාකටින් බෝඩ් එකේ තියෙන මුළු තොගේම සතොස අරගෙන ඊට පස්සේ සතොසෙන් අරගෙන සතොසට කොටලා දීලා ඊට පස්සේ ලංකා සතොස කියන තුන්වෙනි ආයතනයක විකුණන්න හදනවා නම් දවසකට මාස දෙකක් ඇතුළේ මේවා කොටන්න 108ක් මිල් කරන්න ඕන එක දවසකට. 108ක් මිල් කරන්න නම් කාටවත් එහෙම ෆැසිලිටි එකක් නැහැ. එහෙම ෆැසිලිටි එකක් නැත්නම් රුපියල් මිලියන 4ක බිඩ් සිකියුරිටි එකක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේක ගැන අත් වශයෙන්ම හොයලා බලනකොට අපිට පේනවා මෙතන මොකක් හරි කාගේ හරි පැත්තකට මේක තල්ලු කරන්න අවශ්‍යතාවයක් කාගේ හරි අතේ තියෙනවද කියලා. ඊළඟට බලන්න මේක ඔබ මේ හාල් මේ මේ වී ඔබතුමා කවුරුද දන්නවා ඇති. අපි ශක්ති සහල් කරන කාලේ වී කිලෝ එකෙන් මේ 65ක් හාල් ගන්න ඕන ආම වශයෙන්. දැන් මේකේ මොකද්ද කියන්නේ? මේක කියන්නේ 163ක් හාල් දෙන්න කියලා.
163ක් කාලය අවසන්.
හරි, ඉවර කරනවා ගරු සභාපතිතුමනි. 163ක් හාල් දෙන්න ගම 102ක් නිකම්ම කාගේ ප්‍රොෆිට් එකට කාටද මේවා යන්නේ? හරි, ඒ කියන්නේ හාල් කිලෝ එක රුපියල් 200 ගන්න ගත්තොත් එහෙම රුපියල් මිලියන 200ක් යනවා. මේ ටික විතරක් මෝලෙන් මේ 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 143 ගන්න ගත්තොත්. ඉතින් ඒ නිසා අපි අත් වශයෙන් මෙතන ඉල්ලා සිටිනවා හාල් පිට රටින් ගේන එකට නෙමෙයි. අත් වශයෙන් ආනයන අපනයන කරන හාල් මේ රටේ කිව්වා හාල් ඇටයක්ක් ගේන්නේ කියලා. අන්න 300 ගන්න මේ කීරි සම්බ ගිහිල්ලා දැන් කියනවා අපි රටින් එන්නලා හාල් දෙනවා කියලා. ඒක ගැන කතා කරන්න නෙමෙයි මෙතනට ඕගොල්ලෝ ආවේ. ඕගොල්ලෝ කිව්වා හාල් ගේන්නේ නැහැ පිට රටින්. හාල් මේ රටේ නිෂ්පාදනය කරනවා කියලා. ඒ විතරක් නෙමෙයි, නිෂ්පාදනය කරපු හාල් ටිකක් දැන් තමන්ගේ පුද්ගලයට දීලා 163 ගානේ මිල් කරලා යම් කිසි ප්‍රමාණයක් ඒ කට්ටියගේ මේ බැංකු කිනුකට දා ගන්නවා වගේ වැඩ තමයි පේන්නේ. ඒ නිසා වෙලාව අවසන් නිසා මම මේ කතාව මෙතනින් අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.